ඊළඟට මුජිබ රහමාන් එතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද රජයේ බදු සහන ලබා දීමේ මේ යෝජනාව හා එහා කතා කිරීමේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අපි දන්නවා මේ අලුත් ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙක වගේ කාලයක් අද වෙනකොට, කාලයකට වඩා කාලයක් අද වෙනකොට ගත වෙනවා. ඒ කාලය තුලදී මේ ලබා දීපු බදු සහනත් එක්ක අපි බලනකොට අපි සියලු දෙනාම පිළිගන්නවා මේ බදු සහන ලබා දීලත් ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ තියෙන ජීවන තත්ත්වය, එහෙම නැත්නම් ජීවන බර එහෙම අඩු කරන්න බැරි වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ලබා දීපු බදු සහන ජනතාවට ඒ සහනයක් ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ට පෞගිය මැතිවරණවලදී, ජනාධිපති මැතිවරණයේදී ආණ්ඩුවට උදව් කරපු, ජනාධිපතිතුමාට උදව් කරපු ඒ විශාල ව්‍යාපාරිකයන්ට දීපු සහනයක්ද කියන එකත් දැන් ප්‍රශ්නයක් හැටියට මතුවලා තිබෙනවා. මොකද මේ ලබා දීපු විශේෂයෙන්ම වැට් වගේ දේවල් අඩු කිරීම තුළ 15% වැට් එක 8%ට ගෙනීම තුළ ජනතාවට ඒ තුළ ලැබෙන වාසියට වඩා ව්‍යාපාරිකයන්ට ඒ තමන්ට ලැබෙන වාසිය විශාල ව්‍යාපාරිකයන්ට ඒ වාසිය අද වෙනකොට ලැබිලා තියෙනවා. ඒ හින්දා මේ බදු සහන ලබා දීම තුළ එක පැත්තකින් ජනතාවට ඒ සහන නොලැබීම ගැන අද විශාල කතිකාවක් බවට අද අපි පත් වෙලා තියෙනවායි කියන එක අද මේ පාර්ලිමේන්තු විවාදය තුළ අපිට පෙනී යනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අද ඉතාම අසාමාන්‍ය ලෙස හැම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා එළවලු වෙන්න පුළුවන් කාලගුණ ප්‍රශ්න උඩ, ගම් වතුර උඩ ප්‍රශ්න උඩ ඒ එළවලු වල සාමාන්‍යයෙන් අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි බැලුවොත් හාල් වල මිල ආණ්ඩුව කොයිතරම් උත්සාහ කළත් ඒක පාලනයකට නතු කරගන්න 98ට ඒ හාල් දෙනවයි කිව්වට ඒ තියෙන හාල් 98ට තියෙන හාල් සාමාන්‍ය ජනතාවට පරිභෝජනයේ එම සුදුසු නැති තත්ත්වයක් තියෙන බවත් අපි සියලු දෙනාම ඒක පිළිගන්නවා. අපි දන්නවා මෙතන ඉන්න මන්ත්‍රීවරු හැටියට අපි කවුරුවත් 98 හාල් එක කන්නේ නැහැ. අපි ඔක්කොමලා මෙතන ඉන්න 225ම මම හිතනවා අපි ඔක්කොමලා අඩුම ගාන 115 20කට එහා තියෙන හාල් තමයි පරිහරණය කරන්නේ. එතකොට 98 හාල් එක ඇත්තටම ඒක ජනතාවගේ පරිභෝජනයට සුදුසු සත්වයක නෙමෙයි තියෙන්නේ. ඒක ටිකක් අර අස්සයන්ට කන්න දෙන හාල් වගේ තමයි 98 එක තියෙන්නේ. එතකොට ගරු සභාපතිතුමනි, අනිත් පැත්තෙන් දැන් වියලි ආහාරවලත් මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් ඒවත් පාලනය කරගන්න බෑ. ඒවත් අද දවස ගානේ වැඩි වෙන තත්ත්වයක් අද තියෙනවා. එහෙම තියෙන ගමන් තමයි අනිත් පැත්තෙන් දැන් ජනතාවට ලැබෙන තියෙන සහන කප්පාදු කරගෙන යනවා. අපි දැක්කා විශේෂයෙන්ම රජයේ සේවකයන්ට අපේ කාලේදී ලබා දීපු පරිදි ඒ වැඩි කිරීම, ඊළඟට විශ්‍රාම වැටු වැඩි කිරීම, ඊළඟට අමාත්‍යාංශයේ ලේකම්වරු වෙන්න පුළුවන්, පානීය විධායක නිලධාරීන් වෙන්න පුළුවන්, කනිෂ්ඨ සේවකයන් වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් වලට ඒ කරපු වැඩි කිරීම හැම එකක්ම අද වෙනකොට අත්හිටවලා තියෙන ආණ්ඩුව ඒව ගෙවන්න බෑයි කියලා. ඊළඟට අපේ කාලේ අපි ලබා දීපු පෝෂණ මල්ල වගේ දේවල් අන්න ඒ වගේ සහන ආධාරත් අද වෙනකොට එන හිටලා තියෙනවා. අද ඒවත් ලබා දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එහෙමනම් ගරු සභාපතිතුමනි, අද මේ විශේෂයෙන්ම මේ ජයග්‍රහණය ඇතුලේ විශාල බලාපොරොත්තු රාශියක් ජනතාව අතර මවලා අද වෙනකොට මේ මාස දෙක කාලය තුලදී අද මේවා කරගන්න බැරි තත්ත්වයක් අද වෙනකොට උදා වෙලා තිබෙනවා. එතකොට ඒ தත්ත්වය උදා වෙලා තියෙන්නේ එක පැත්තකින් ආණ්ඩුව බදු සහන ලබා දෙනවයි කියලා කියනවා. ඒ බදු සහන ලබා දීලා ඒවා ජනතාවට ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ජනතාවට ලබා දීපු, වැඩ කරන ජනතාවට ලබා දීපු ඒ පඩි වැඩි කිරීම ඒවා ගෙවන්නේ නැහැ. අනිත් පැත්තෙන් ජනතාව, සාමාන්‍ය ජනතාවගේ ජීවන தත්ත්වය දරුණු ලෙස ඒවා ඉහළ යන தත්ත්වයක් අද තියෙනවා. ඉතින් මං හිතනවා අද වෙනකොට විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. මං හිතනවා ඒ අර්බුදයේ හින්දාම තමයි අද නොයෙකුත් ආකාරයේ උද්ඝෝෂණ පටන් අරන් තිබෙනවා. දැන් අපි දන්නවා ජාතික ආරක්ෂාව ගැන අපි කතා කළා. ඒ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි බලය දෙන්න ඕනේ, බලය ගන්න ඕනේ කියන සටන් පාඨයත් මැතිවරණ වේදිකාවල තිබුණා. ඒ ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් අද වෙනකොට එළවලු කඩ ආරක්ෂා කරන තැනට, කරගන්න ඕන තැනකට පත් වෙලා තියෙනවා අපි සියලු දෙනා. මොකද අද එළවලු කඩත් අද කඩාගෙන මිනිස්සු අද ඒවවලත් එළවලුත් අද හොරකම් කරන තත්ත්වයකට අද මුහුණ දීලා තියෙනවා. ඊළඟට තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ ඇවිල්ලා තියෙන අද වෙනකොට දැන් මෙතන කතා කරා විශේෂයෙන්ම අපේ කොම්පන් වේදියේ මේ මැදකොළඹ ආසනය තුල දින ප්‍රදේශය 2013 දී ඉන්නකොට එතුමා අස්සම් කරලා පකිස්තානු සමාගමක් වන ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමට මිශ්‍ර සංවර්ධනයක් සඳහා එම ස්ථානය ලබා දුන්නා. අද වෙනකොට අවුරුදු 7ක් වෙනවා මේ පකිස්තානු සමාගම තව වෙනකන් මේක ඉවර කරලා නැහැ. ඒ ඉවර කරන්න බැරි වීම ප්‍රධාන හේතුව තමයි ඒ සමාගමේ තියෙන ආයෝජනය පිළිබඳ තියෙන ගැටලුව. මන්ත්‍රීතුමා ඒක ලබා දුන්නේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආරක්ෂක ලේකම්තුමා එවකට එතුමාගේ තනි මතයට එතුමා ඒ ඉඩම පවරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 7ක් මිනිස්සු ගෙවල් නැතුව පාරවල් වල ඉන්නවා. අපේ ආණ්ඩු කාලෙත් මේ ගැටලු ආවා. අපිට එක දෙයක් කරගන්න පුළුවන් අඩුම ගානේ ඒ ජනතාවගේ ගෙවල් ටික හදලා ඉවර වෙනකන් ඒ ජනතාවට කුලී ටික ගෙවලා ඒ ජනතාව ඒ කුලී නිවාසවල පදිංචි වෙලා ඉන්න ටිකවත් අපි හරියට ඒ ටිකවත් අපි කරා. නමුත් අද වෙනකොට මාස දෙක කුලී ගෙවලා නැහැ. නොවැම්බර් දෙසැම්බර් මාසෙ ජනවාරි මාසෙ පෙබරවාරි මාසවල කුලී තවම ගෙවලා නැහැ. ඒ හින්දා මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා අඩුම ගානේ මේ පකිස්තානු සමාගම ඒ ගෙවල් ටික හදලා ඉවරනකන් හරි මේ මිනිස්සුන්ට කුලී ටික ගෙවන්න. මාස 6ක කුලී ටික ගෙවලා දාන්න. මොකද අද මේ මිනිස්සු අවුරුදු 80 ගණන් 90 ගණන් ජීවත් වෙච්ච ඒ නිවාස අතහැරලා ඒ මිනිස්සු ගියේ කැමැත්තකින් නෙමෙයි බලහත්කාරයෙන් මේ මිනිස්සුන්ට යන්න උනා. නමුත් මේ මිනිස්සු එකඟත්වයකට ආව මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කියලා මිනිස්සු අවුරුදු ගණන් ජීවත් වෙච්ච ඒ පාරම්පරික ඒ ඉඩම පවරලා දීලා ගියා. නමුත් අවුරුදු 7ක් අද වෙනකම්ම ඒ පකිස්තානු සමාගමකට බැරි වෙලා තියෙනවා ඒ ගෙවල් ටික හදලා ඉවර කරන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අද වෙනකොට මේ ආණ්ඩු අලුත් දේවල් කරනවා. අපි දැක්කා ජනාධිපතිතුමා යනවා පෞගිය කාලේ ආරම්භයකට යනවා ගුවන් තොටුපළට ගියා. අපේ ප්‍රසන්න ඇමතිතුමා දන්නෙත් නැහැ ජනාධිපතිතුමා ගියා ආරම්භයකට ගියා. එතුමා රෝහලට ගියා. දැන් එතුමා මේක අලුත් දෙයක් හැටියට අපේ රටේ හුඟක් අය මේක හිතන්න පටන් ගත්තා. ඒ වගේ දැන් අලුත් දෙයක් එතුමා දැන් අපි දැක්කා ගිය පෙරේද කරලා තිබෙනවා. දැන් මේ උද්ඝෝෂණය කරන්න තැනක් හදලා තියෙනවායි කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. මම දැක්කා ඊයේ පෙරේද අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් කිව්වා දැන් එහෙම උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ. දැන් එක තැනක උද්ඝෝෂණය කරන්න පුළුවන් මේ එක තැනක උද්ඝෝෂණය කරන්න පුළුවන් තැනක් හදලා දීලා තියෙනවායි කියලා. මම හිතන මෙතන ඉන්න අපේ වාසුදේව නානක්කාර අමාත්‍යතුමා එතුමා මේ රටේ ඉන්න උද්ඝෝෂකයන් පීඩිතයන් වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. ඉතින් අපි මම එතුමාගෙනුත් දැනගන්න කැමතියි. දැන් මේ අදහස ගැන ඔබතුමා මොකද කියන්නේ? මොකද උද්ඝෝෂණය කරන්නේ මිනිස්සුන්ට හිතුණු තැන්වල මිනිස්සු තමන්ගේ ප්‍රශ්න ගැන හෙළිදක්වන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න තමයි මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ. දැන් මේ ආණ්ඩුව හදන්නේ දැන් මිනිස්සුන්ව එතනින් ගලවලා දාලා එක තැනකට කොටු කරලා තියන්නේ. දැන් අපි දැක්ක දැන් අපේ ආණ්ඩුව තියෙන කාලේ උද්ඝෝෂණ 1000ක් විතර වගේ වුණා ඒ අවුරුදු 4මාර කාලේ. තවල් දෙක වෙනකොට අර හිල්ටන් එකේ ඉස්සරහට 500ක් විතර 200ක් විතර ඇවිල්ලා වාඩි වෙලා සම්පූර්ණ කොළඹ නගරයම අකර්මණ්‍ය වුණා. තමුන්නාන්සලා ඒ කාලේ කොළඹ වට කරන්න ආවා. ඇවිල්ලා කොළඹ වට කරන්න කොළඹ දවසක් රැය ඉඳලා සම්පූර්ණම කොළඹ නගරය අකර්මණ්‍ය කරා. නමුත් දැන් ආණ්ඩු බලය ආවට පස්සේ දැන් තමුන්නාන්සලා පිළිගන්නවා හැමතැනම උද්ඝෝෂණය කරන්න දෙන්න හොඳ නැහැ. ඒක ජනතාවට අහිත කරයි. ජනතාවට හිරිහැර වෙනවා. ඒ හින්දා අපි එක තැනක උද්ඝෝෂණය කරන්න දෙනවයි කියලා අර ජනාධිපති ලේකම් කාර්යාලය එහා පැත්තේ පාළු ඉඩමක් ලබා දීලා තියෙනවා. ඉතින් මම අහන්න කැමති අපේ වාසුදේව නානායක්කාර ඇමතිතුමා ඉන්නවා මෙතන. එතුමා මේ ගැන අදහස මොකද? එතුමා මේ අදහසට එකඟද? මේ ජනතාව උද්ඝෝෂණය කිරීම තුළින් තමන්ගේ ප්‍රශ්නය මේ රටේ පාලකයන්ට හෙළිදක්වන්න තමයි උද්ඝෝෂණය කරන්නේ. පාලකය කරේ යුත්තේ ජනතාවට උද්ඝෝෂණය කරන්න තැන් හදලා දෙන එක නෙමෙයි. පාලකය කරන්න ඕනේ ඒ උද්ඝෝෂණ වලට විසඳුම් ලබා දෙන එක. ඒ විසඳුම් ලබා දෙන එක අත්හැරලා මේ අලුත් සංකල්පයක් හැටියට මිනිස්සුන්ට තැනක් හදලා දෙනවා. උඹලා ගිහිල්ලා එතන වාඩි වෙලා ඕන තරම් කෑ ගහගෙන ඉඳපල්ලා අපිට ප්‍රශ්නයක් නැහැයි කියලා. මේකෙන් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ ප්‍රශ්න වලින් බේරෙන්නද? එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලින් පැනලා යන්නද? ඒ හින්දා අපි විශේෂයෙන්ම අගමැතිතුමා අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා
ගෞරවන්තුමා ඔබතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා
අවසන් කරන්නම්. එතුමාත් වීදි සටන් කරුවෙක්. එතුමාත් එතුමාගේ දේශපාලන ඉතිහාසය තුළ පාරවල් වල බෑලා අර කතරගම පාද යාත්‍රා ඊළඟට මේ ශබ්ද ഘോഷා ජන ഘോഷා ඒ වගේ කරලා අධ්‍යක්ෂීම් තියෙන මේ උද්ඝෝෂණය එතුමාට තැනක් කියලා නැහැ. එතුමා ලිප්ටන් බටරවුමේ උද්ඝෝෂණය කරලා තියෙනවා. අර අතන පිටකොටුවේ දුම්රිය ඉදිරියේ පිළත් උද්ඝෝෂණය කරලා තිබෙනවා. එතුමා ලංකාවේ හැම නගරයකම උද්ඝෝෂණය කරපු නායකයෙක් තමයි අද අගමැතිතුමා. වාසුදේව නානායක්කාර മന്ത്രി ඇමතිතුමාත් ඒ වගේ ඉතිහාසයක් තියෙන නායකෙක්. ඒ හින්දා ඔබ දෙපළ නියෝජනය කරන මේ ආණ්ඩුව තුළ මේ ජනාධිපතිතුමාගේ අලුත් සංකල්පය ගැන ඔබතුමන්ලා මොකද්ද කියන්නේ කියලා අපි දැනගන්න කැමතියි.
අපි කැමති මේ සංකල්පයට ඔබතුමාල එකඟද? මේක එක පැත්තකින් මේ රටේ ජනතාවගේ අයිතිය කප්පාදු කිරීමක් නොවේද? මේ අයිතිය කප්පාදු කිරීම තුළ ජනතාව මේ රටේ උද්ඝෝෂණය තිය කරන්න තියෙන අයිතිය පැහැර ගැනීමක් නොවේද කියන ප්‍රශ්නය අද අපි ඉස්සරහා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි හිතනවා මේ වගේ දේවල් කිරීම තුළ මේ රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්නය එහෙම නැත්නම් ජනතාවගේ ගැටලු එහෙම යට ගන්න දෙන්න බෑ. යට කරන්න දෙන්න බෑ. මේ රටේ උද්ඝෝෂණය කිරීම හා මේ රටේ ජනතාවට ඒ කරන්න තියෙන අයිතිය දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව දිනාගත්ත අයිතියක්. ඒක යම් යම් කාලවලදී හැම ආණ්ඩුවක්ම ඒක පා ගන්න උත්සාහ කරා, ඒක යට කරන්න උත්සාහ කළා. නමුත් එවැනි දේවල් උත්සාහ කරනකොට ඒකට විරුද්ධවත් මේ රටේ ජනතාව නැගීඩලා නැවත අපිට පුළුවන්කම ලැබුණා මේ රටේ ඒක ස්ථාපිත කරගන්න. උද්ඝෝෂණය කර කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවත් වීම හා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන අයිතියක් කියන එක මේ රටේ අපිට තාවුරු කරගන්න පුළුවන් වුණා. ඒ තාවුරු කරපු දේ නැවත ආපස්සට හරවන්න හදනවාද කියන සැකය අද අපි ඉස්සරහා මතුවලා තියෙනවා. ඒ හින්දා මේ ආණ්ඩුව නියෝජනය කරන වාසුදේව නානායක්කාර වගේ ඒ සටන්කාමී ඇමතිවරුන්ට, අගමැතිතුමා වගේ සටන්කාම ඉතිහාසයක් තියෙන ඒ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ එතුමන්ලාගේ අදහස අපි දැනගන්න කැමති. එතුමන්ලා මේ දරණ අදහස මොකක්ද කියලා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේ අදහස් දැක්වීමට කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මිනකට විජිත් විද්‍යා මොනිසෝයි තමතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මුලාසනේ මන්ත්‍රීතුමනි, තරුණ ඇමතිවරු මේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මොකද මේ පහුගිය ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. දැන් පහුගිය ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා තමුන්නාන්සලට 69 ලක්ෂක ජනවරමක් ලබා දුන්නේ.
ඔඩ ප්ලේස්.
ඒ වගේ
මුලාසනයට ගරු විජේපාල හෙට්ටි ආරච්චිතුමා යෝජන.
ගරු විජිත් මුනිසෝයි සමැත්තුමා,
දැන් මේ එර වැරදි ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද තමුන්නාන්සලා ඉතා ආකර්ෂණීය පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු මත විශ්වාසය පළ අපි දුන්න පොරොන්දු. නමුත් අපි දීපු පොරොන්දු වලට වඩා තමුන්නාන්සලා දීපු පොරොන්දු ගැන ජනතාව විශ්වාසය පළ කරා. ඒ නිසා තමයි 69 ලක්ෂයක් දුන්නේ. එහෙමනම් දැන් වගකීම තමුන්නාන්සලා ඒ කාලේ කරපු කතා කියපු දේවල් දෙනවා කියපු ඒවා කොහොමද ජනතාවට දෙන්නේ? අන්නේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඒ වැඩපිළිවෙලට තමුන්නාන්සලේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා නම් ඒ වැඩපිළිවෙලට අපි සහාය දෙනවා. අපි ඒකට අත් දෙකම උස්සනවා. ආයේ මේ අමුතුවෙන් අලුතෙන් තව ජනවරමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. මොකද මේ ජනවරමක් දීලා තියෙනවා. මේ ජනවරම තුල ඉඳගෙන තමුන්නාන්සලට පුළුවන්, අපි කියන්නේ මේ මාස දෙක තුනෙන් මේ සියලු පොරොන්දු ඉටු කරන්න පුළුවන් කියලා මේ නව රජයට. හැබැයි ජනාධිපතිතුමාට ඒකට කාලසටහනක් හදලා මූලාසනයේ මන්ත්‍රීතුමනි මේක පාර්ලිමේන්තුවට ගෙනෙලා සම්මත කරලා මේ කියාපුවා දෙනවා කියලා අහවල් කාලෙට මේවා ජනතාවට ලබා දෙනවා කියලා කාලසටහනක් අනුව ඉදිරිපත් කරන්න. අන්න ඒකට ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය දෙන්න, ඒකට ජනාධිපතිතුමාට මඟ පෙන්වන්න. එහෙම නැතුව මේ සරල ජනප්‍රිය වැඩ කරලා ගොඩ එන්න පුළුවන්ද? තමුන්නාන්සලා කියනවා දුප්පතුන් වෙනුවෙන් වෙනම සානාධාර මල්ලක් දෙනවා කිය. මේ සානාධාර මල්ල දෙන්න කොහමද තෝරගන්නේ? කොහමද තෝරක හරි දෙනවා? අපි දන්නවා දෙන්නේ සතොසේ. අපි දන්නවනේ ඉතින් නැවත පෝලිං යුගයකට මේ රට කැඳවාගෙන යනවා. සතොසේ පෝලි මේ බඩු ගන්නා ගෑනු දුකසේ කල් ගෙවති සංගවාගෙන මූණු. මතක තියාගන්න පෝලිං වල තමයි නැවත පෝලිං යුගයක් ඇති වෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි බලන්න මේ පාර්ලිමේන්තුවේ
ඕඩර් ප්ලීස් කරුණාකරලා
පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ දෙන්න කරුණාකරලා. විනාඩි ආයේ තියෙන්නේ. ඔය දැන් කඩිකුලප්පුව හැදුනට වැඩිය දැඟලන්න එපා. ඔය දැඟලිල්ල අඩු වෙනම තව ටික දවසකින් තමුන්නාන්සලට මේ පොරොන්දු තමුන්නාන්සලට ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි දන්නවා. අපි 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 අගය කරනවා. ගෝඨාභය මහත්තයාම් කිසි උත්සාහයක් ගන්නවා. කරුණාකරලා ඒ උත්සාහයට උදව් කරන්න. ඒකට කකුල් මාට්ටු දාන්න එපා. තේන්නාද? ඒකට කකුල් මාට්ටු දාන්න එපා. එතුමට මේ වැඩේ කරගෙන යන්න උදව් කරන්න, මග පෙන්වන්න. තමුන්නාසයට ඕන ඕන වෙලාවට එසෙල්ලම් කරන්න බෑ. කොට ඉන්න. හරිද? හරි. මූලාසනේ mantriතුමනි. මූලාසනේ mantriතුමනි මේ බදු බදු අඩු කිරීම තුල කාටද සහන ලැබුණේ? ධනපති පන්තියට ලොකු සමාගම්කාරයින්ට මම කියන්නම් ඔබතුමාට ආර්ථික සේවා ගාස්තුව මේක තිබුණේ මෙගා කම්පැනි වලට බෞද්ධ නානක්කාර මහත්තුමා මේක තිබුණේ මෙගා සමාගම් වලට මේගොල්ලෝ බදු වංචා කරනවා තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන ඒක නිසා මේගොල්ලන්ට 5% මේක දැනුමක් නැහැ නමුත් මේගොල්ලන්ගේ පිරිවැටුම ටර්න් ඕවර් එක වැඩි නිසා මේගොල්ලන්ට ලොකු මුදලක් රජයට ලොකු ආදායමක් තේරෙනවද මෙතන ඉන්නවා දොස්තරලා GMO කට්ටිය ඉන්නවා තේරෙනවද මේක අයිමේච් ආදායම බිලියන 53ක් බිලියන 53ක් වැට් එකෙන් බිලියන 420ක් මෙතනින් බිලියන 53ක් රජයේ ආදායම කාටද මේ රජයේ ආදායම කියන්නේ මොකද්ද රජයේ ආදායම කියන්නේ භාණ්ඩාගාරය භාණ්ඩාගාරයේ ජනතාවගේ ඒ ජනතාවගේ භාණ්ඩාගාරයට ලැබෙන මුදල් අහිමි කරලා මේ 5% තේරෙනවද මේ සමාගම් වලට මේ 0.5 කපලා මොකද්ද ඒගොල්ලන්ට දැනුනේත් නැහැ නමුත් රජයේ ආදායම 6ක් මෙතනින් කියන්නේ බිලියන 53ක් අහිමි වුණා ඒක නිසා මේ බදු සංශෝධන ගැන මේකේ ජනතාවට බදු සංශෝධන වලින් ප්‍රතිලාභ ලැබෙනවනම් මේ බදු සංශෝධන වලින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙන්න ඕනේ ජනතාවට පහසුවෙන් බඩු මිලදී ගැනීමේ හැකියාව තේනාද කුටුම්බයක ක්‍රය ශක්තිය වැඩි වෙන්න ඕනේ මුලාසනේ mantriතුමනි එහෙම ක්‍රය ශක්තිය වැඩි වෙලා තියනවද නැහැ ක්‍රය ශක්තිය වැඩි වෙලා නැහැ ජීවත් වීම අමාරුයි බහන්න මිල අධික වෙලා අද අවධානය යොමු කරලා නැහැ මේ පාර්ලිමේන්තුව අපි ජනාධිපතිතුමාට කියනවා මේ පැත්තෙන් ඉරාන ඇමරිකානු යුද්ධය එතන තෙල් මිල සම්බන්ධයෙන් ගැටලු මතුවේගෙන එනවා එතකොට මේ ගැන අවධානය යොමු කරලා නැහැ කොරෝනා වෛරසය රටම වෙලාගෙන මුළු ආසියානු කලාපේම ආසියාවේ ආර්ථිකය ඒ සමෘද්ධිමත් ආර්ථිකය අද
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක්
තිබෙනවා සමෘද්ධිමත් ආර්ථිකය විනාශ වෙලා තියෙනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඒක නිසා අද දෛනික දීපේ වෙත ගෙවන එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ට තමන්ගේ රැකිය අහිමි වීමේ මහා තර්ජනයක් ඔව් සානාධාර දෙන්න වෙයි පෝලිං වල කියලා කන්න දෙන්න වෙයි ඇයි චීනෙන් එන අපි ගත්තොත් විදුලි බල මණ්ඩලය ටෙලිකොම් එක අනිකුත් දැන් දැනටම ගාමන්ට් ෆැක්ටරි වල ඕටි නවත්තලා ආනයන කරන බහන්න ගෙන්වීම නැවතිලා ඒක නිසා මේවට කතා කරලා ওই තරුණ මන්ත්‍රීවරු මේවට වැඩපිළිමේ ආයතන වලට ගිහිල්ලා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන කරු මුලාසනේ මන්ත්‍රීතුමනි මට තව විනාඩියක් දෙන්න එක කරුණක් කියන්න මම මතක් කරනවා මෙතනදී දැන් බහන්න අපනයනය කරලා දින 180ක් මාස 6ක් ඇතුළත ඒ වගේ මුදල් ආපහු ගෙන්න ගන්න ඕනේ. මේ මුදල් ගෙන්න ගන්න තියෙන අසීරුව මොකද්ද? සමහර කර්මාන්ත තියෙන්නේ මේ රටේ අපි ඒවට මැෂිනරිස් අරගෙන ඒවට එහෙම නැත්නම් තාක්ෂණය අරගෙන මේ භූමිය සහ ශ්‍රමය පාවිච්චි කරන කර්මාන්ත තියෙනවා. මේ භූමියට ශ්‍රමයට ගෙවනවා තමන්ගේ ඉතිරි මුදල තමන්ගේ මව් රටට ගෙනියනවා. අද මේ කර්මාන්ත වැසියනවා. මේක තමයි ඇත්ත කතාව. තේරෙනවද? ඈ? ඉන්න මම කියන්න පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමා. එතකොට මේ බද්ද වැටෙනවා. මේ බයිබැක් තියෙනවා යන්ත්‍රෝපකරණ ගෙන්වලා අමුද්‍රව්‍ය ගෙන්වලා ඒකට අදාළ නැහැ. මම දන්නේ නැහැ තමුන්නාංශේ. මේවා සමහර ආයතන දින 180කින් සල්ලි ගෙවන්න බෑ. මොකද දීර්ඝකාලීන ණයට බහන්න ගන්නවා. ඒවා ඈ එන්න ඕනේ ඒක හරි. නමුත් දීර්ඝකාලීන ණය තියෙනවා. දීර්ඝකාලීන සමහරු ආයෝජනය කරලා තියෙන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි භූමියට ගෙවනවා ශ්‍රමයට ගෙවනවා. හැබැයි ඒගොල්ලන්ගේ ආදායම මව් රටට ගෙනියනවා. මේ බදු සංශෝධන කිසිම විමසීමක් නැතුව කරලා තියෙන්නේ. මේ බදු සංශෝධන ගැන පූර්ව
විමසීමක් කරලා තියෙන්නේ.
එනිසා අපි කියනවා අපි ඔබ තමුන්නාංශයට මතක් කරනවා මුලාසනේ මන්ත්‍රීතුමනි කරුණා කරලා සිංහල අවුරුද්ද කණ්ඩ තමුන්නාංශලා මේ ජනතාවට බඩු මිල අඩු කරන්න දැන් වැස්ස කියලා එළවලු නැහැ කිව්වා. දැන් පායනවා කියලා ඊළඟට එළවලු නැහැ.
තමුන්නාසල ගොවියට සහන දෙන්න, ගොවියට දීවරයට එයාට අවශ්‍ය ආම්පන්න වලට බදු අඩු කරන්න. එහෙම නැතුව බදු පැනවීම තුල පිටරටින් ආනයනය කරන භාණ්ඩ වලට බදු පැනවීම තුල කවදාවත් මේ රට දියුණු කරන්න බෑ කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අන්තිතුමාට. ඊළඟට ගරු රාජ්‍ය අමාත්‍ය ධානක වක්කුඹර මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක පමණ කාලයක් තිබෙනවා.
ගරු මුරුසුනේ ගරු මන්තුමනි, අද මේ ගෙනාපු යෝජනාවත් එක්ක ඉස්සෙල්ලා කතා කරා සුජීව සේරසිංහ මන්තුමා. එතුමා ඇහුවා මේ තරුණ මන්ත්‍රීවරු මොනවද කරන්න කියලා. තරුණ මන්ත්‍රීවරු කරපු කීපයක් කියන්නම්. අපේ විජිත මුනිසෝයිසා අපේ හිටපු ඇමතිතුමාගේ දිස්ත්‍රික්කයේම අද දවසේ විතරක් මගේ අමාත්‍යංශය යට තියෙන සෙවනගලයි පැලවත්තයි මේ සීනි සමාගමේ එතනෝල් ලීටර් 102ක් විකුණලා වැඩිපුර ආදායමක් මිලියන 42ක් හොයලා දුන්නා ආණ්ඩුවට. ඉස්සර වික්කේ රුපියල් 290යි අපි 550ට දැන් විකුණනවා. හැබැයි අර ලීටර් 102කට වඩා ගන්නකොට ඊට පොඩ්ඩක් අඩුවෙන් දෙනවා. තමුන්නාන්සලාගේ කාලේ 290කට විකුණා ගන්න බැරි වුණා. ලීටර් 140කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වුණා 130,000කට වැඩි අමතර ආදායමක් මේ රටට හොයන්න. ඒකේ සේවකයින්ට පළවත්තේ පඩි ගවා ගන්න සල්ලි තිබුණ නැහැ. ඒ පහුගිය මාසේ බැංකුවෙන් ලෝන් එකක් ගන්න තමයි පඩි ගෙවන්න හැදුවේ. අතිගරු ජනාධිපතිතුමාට කියලා එතනෝල් ගේන එක නතර කළා. අපේ රටේ නිෂ්පාදනය වෙලා තිබිච්චි මේ එතනෝල් වික්කාම මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවක් ගත්ත ගමන් දූෂණයයි වංචාවයි හොරකමයි නතර කරන්න අපි කටයුතු කරා. මේට ඉස්සෙල්ලා 290ට ඇමතිතුමනේ මේ වික්කා කිව්වට 290ට නෙමෙයි වික්කේ. අර වගේම ගණන් වලට වික්කා අත යටින් ඒ ඝන දෙන වුණා. ඒක නිසා තමයි ආණ්ඩුවට පැල්වත්තර සෙවනගල පාඩු වුණේ. සෙවනගල අපි හිටියා ලාභයි කියලා ඒකෙත් මිලියන 70ක් පාඩුයි. එසම මේ ආයතන පාඩු කරලා විකුණන්න හැදුවා. ඒ විකුණන්න හදපු ආයතන ලාභ ලබන තැනට ගේන්න අද අපි කටයුතු කරලා තියෙනවා. අපේ ඇමතිතුමා රමේෂ් ප්‍රතිරණ ඇමතිතුමා ඒ නායකත්වයේ ලබලා දීලා කටයුතු කරනවා. එසම අපි තමුන්නාසලට කියනවා අවුරුදු ගාණක් කන්තලේ වහලා තිබුණා. එවැගේම අක්කර 21,000ක් කැලේට අතහැරලා තියෙන අවුරුදු ගාණක්. අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ කැලේට අතහැරලා තියෙන ඉඩම් නැවත වගා කරලා සීන කර්මාන්සාලාවක් හදන්න කියලා. අපි දැන් ඒකත් හදන්න අවශ්‍ය කරන කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ රටේ සෑම බිං අගලක්ම වගා කරනවා. අපි පහුගිය කාලේ අපනයන කුසිකර්ම අමාත්‍යංශය හරහා ඒ හිටපු ඇමතිවරු මිනිස්සුන්ගෙන් භාගයක් අය කළා තමයි පැල දුන්නේ. ජනාධිපතිතුමාගේ නියමයෙන් අද අපි පැල නොමිලේ ජනතාවට ලබල දෙනවා. අපනයන ආදායම් වැඩි කරන්න ඕන නම් තව අවුරුදු 3කින් හරි වැඩි කරන්න නම් අදම හිටවන්න ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 300,000ක් කුරුදු පැල විතරක් නොමිලේ ලබලා දීලා ජනතාවට හිටවන්න. ඒ නිසා අපි විශාල වැඩ කොටසක් කරගෙන යනවා මේ රටේ ආදායම් වැඩි කරන්න. පහුගිය කාලේ අපි දැක්කා මේ වැඩ කරනවා කොට කරපු හැම එකක්ම ණයයි. මගේ අමාත්‍යංශ විතරක් 100,800ක් පැලවලට ගෙවන්න තියෙනවා, ගෙවල නැහැ. හැබැයි රෑට රෑට බෙදුව ඡන්ද වෙලේ ගෙවා ගන්න සල්ලි තිබුණ නැහැ. එසා ඒ ආණ්ඩුව පහුගිය කාලේ කරපු වැඩ තමයි දැන් අපට ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒ තවන් හිමියන්ට ඒ සල්ලි ගෙවන්න ඕනේ. ඒ වගේම දැන් මේ පොහොර ණය කියනවා. පොහොර ගෙනාවේ මේ ඕන කෙනෙක් දන්නවා පහුගිය කාලේ ඡන්ද වෙලේ පොහොර ගෙනාවා කිසිම හොයන්න බලන්න නැතුව පරිස්සා කරන්න නැතුව පොහොර නිදාස් කරා. එතකොට බාල පොහොර ගේන්න පුළුවන් ගේන අයට. ඒ අය කැමති කිසිම පරිස්සමයක් කරන්න නැතුව රසායනගාර පරිස්සමයක් කරන්න නැතුව පොහොර නිදාස් කරනවා නම් බාල පොහොර මේ රටට ගේන්න පුළුවන්. අපි ඒක නතර කළා. ඒ පරිස්සම කරලා ගන්න ගියන් ටික දවසක් යනවා. එතකොට ඒකට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා. ඒ විරුද්ධ කණ්ඩායම තමයි අර මේ පොහොර එකපාරට ගහලා දුන්නාම ඕන පොහොරක් මේ රටට ගේන්න පුළුවන්. එසා ආණ්ඩුවකට වගකීමක් තියෙනවා යම් කිසි වැඩ කොටසක් කරන්න. අද දවසේ විතරක් අපේ මහමාර්ග ඇමතිතුමත් රාජ්‍ය ඇමතිතුමත් මේ මාසේ පටන් ගන්න කියලා මාර්ග කිලෝමීටර්
5000ක් හදන්න මේ මන්ත්‍රීවරුන්ට කිව්වා ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා. තමුන්නාසලා පහුගිය කාලේ අපි ඒ කාලේ පටන් ගත්ත අයිරෝඩ් ව්‍යාපෘතියක් තිබුණා 120 සල්ලි අරගෙන අදේ කොන්ත්‍රාත්කරුවෝ නැහැ පාරවල් බාගට දාලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා රජයක් කැටියට අපිට කරන්න පුළුවන් වැඩ කොටසක් අපි කරා. අර සතොසේ හාල් කන්න බෑ කිව්වා. මේ පිට රටින් හාල් අපි එක ඇටයක්වත් අද වෙනකොට ගෙනාවේ නැහැ. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා. අපි එක ඇටයක්වත් ගෙනාවේ නැහැ. හැබැයි සතොසේ තියෙන පහුගිය ආණ්ඩුව ගෙනාපු හාල්. දැන් ඒ හාල් කන්න බැරි නම් මොන දෙයකටද ගෙනාවේ? කල්ලිකුත් වෙච්චි හාල් පහුගිය ආණ්ඩුවෙන් ගහැල්ලා මෙට්‍රික් ටොන් ගානක් තියෙනවා. එතකොට ඒ ආණ්ඩුවෙන් තමයි පිට රටින් හාල් ගෙනාවේ. අපි ගෙනාවේ නැහැ. අපි ගේන්නෙත් නැහැ. අපි මෙරටේ ගොවිය කරේ අපේ විශ්වාසයක් තියෙනවා. එසා දැන් මේ කන්නේ දැන් ගොයන් කැපෙනවා. එසා හෙටයි දැනුට හාල් මිල අඩු වෙයි. හැබැයි එතුමා මේ හාල් කන්න බෑ කිව්වට ඒවා කන්න පුළුවන් හාල්. ඉතින් එහෙම සැප විඳින මන්ත්‍රීවරු අර කීරි සම්බයි අර සම්බයි කන ඒගොල්ලෝ මේ සතොසට යන්නේ නැහැ. සතොසට ගිහිල්ලා ඔව් ඒක නිසා එහෙම ගිහින් බලන්න ඕන. එසා මේ ඒගොල්ලෝ ගෙනාපු ඔක්කොම අපේ කරපිට තියන්න හදනවා. එසා අපි තමුන්නාන්සලාට කියනවා අපි යමක් කරනවා නම් ඒ දේ අපි හරියටම කරන්න කටයුතු කරනවා. ඒක නිසා මේ ආණ්ඩුව බඩුමිල මේ අඩු වැඩි කියලා හිතන් මේ අය කිව්වට අපි මේ බඩුමිල අඩු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල රාශියක් අදලා තියෙනවා.
කරු එමෙතුමා තව විනාඩි 2ක පමණ කාලය ඔබතුමාට තියෙනවා.
මොනසුනේ මන්තුමනි අපි මේ මාසෙන් පටන් ගන්නවා ගෙවතු දසලක්ෂයක් හදන්න. උඩ ගෙවත්තට ඕන සෑම පැලයක්ම දීලා ඒ අයට තමන්ගේ ගෙවත්ත හදාගන්න. එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා දිවිනැගුම වැඩපිළිවෙල කරා. දිවිනැගුම වැඩපිළිවෙල තුල අපි දැක්ක ගෙවත්තේ ඕන හැම දෙයක්ම ගෙවත්තේ වගා කරගත්තා. පහුගිය ආණ්ඩුව ආපු ගමන් ඒ වැඩපිළිවෙල එහෙම් පිටින්ම නැවතුවා. අඩුම ගානේ අද කරපිංච පළයක්වත් ගෙදරක නැහැ. එසා අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මේ මාස තුලම ගෙවතු දසලක්ෂයක් හදලා මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේ තමන්ගේ ගෙවත්තෙන් ගන්න. ඒක නිසා අපට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ අපේ වැඩපිළිවෙල අපි හරියට ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසා රටේ මිනිස්සුන්ට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නත් ඒ වගේම මෙරට සංවර්ධනය කරන්නත් අපි මුදල් හොයාගන්න හැටි ඒ අයට අපව කියන්න ඕනේ. එදා හිටපු මුදල් ඇමතිතුමා අපිට මතකයි මේ පාර්ලිමේන්තුවේ කිව්වා අපි අහනකොට මේ මුදල් හොයාගන්නේ කොහොමද කියලා. ඒක මං කරගන්නම් ඔයාලට වැඩක් නැහැ කිව්වා. ඒක නිසා අද අපි බදු අඩු කරනකොට අහනවා මේවා අය කරගන්නේ කොහොමද කියලා. අපි අය කරගන්න වෙන කොහොමවත් නෙමෙයි නාස්තියයි දූෂණයයි වංචාවයි නවත්තලා. එදා ගෙවල් 25ක් හදනකොට මුළු රටේම පෝස්ටර් ගැහුවා. ඒ වගේම සියලුම රූපවාහිනිය වල ඇඩ් දැම්මා. ඊට අමතර කෝටි ගාණක් වැය කරා උත්සව තියන්න. අද මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ අගමැතිතුමා අලුතෙන් ගෙවල් 15000ක් හදන්න මුල්ගල් තියෙනකොට මුළු රටේම පෝස්ටර් ගැහුවෙත් නෑ මොකවත් කරන්නේ නෑ වැඩ කරනවා. ඒ නිසා වැඩ කරන ආණ්ඩුව බලයට පත් වෙලා තියෙනවා. අපිට ඕන ජනතාවට වැඩ කරන්න ඒ වැඩ කොටස අපි ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසා මුළුසුනේ මන්තුමනි අපි මාස 3ක්වත් නෑ මේ ආණ්ඩුව අරන්. හැබැයි එදා දින 100ේ වැඩපිළිවෙල කරන්න පටන් ගන්නකොට කිව්වා ළමේ ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නෑ කිව්වා. අපි ඒව කියන්නේ නෑ. අපි ඉපදිච්ච ගමන් ඇවිද්දවල තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා අපට වැඩ කරන්න පුළුවන්. අපේ අතිගරු ජනාධිපතිතුමාට ඕන වැඩ කරන්න. අපි අපේ අමාත්‍යංශයෙන් රමේෂ් ඇමතිතුමා අපි මේ රටේ කජු වගාව වැඩි කරන්න මේ අවුරුද්ද විතරක් අලුතෙන් අක්කර 4000ක් වගා කරන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපේ රටට ඕන සෑම දෙයක්ම අපි අපේ රටේ වගා කරනවා. කහ මෙට්‍රික් ටොන් 5000ක් පහුගිය අවුරුද්දේ රටින් ගෙනාවා. අපි එක මේ කහ එක කෑල්ලක් රටින් ගේන්නේ මේ රටේ වගා කරන්න පුළුවන් අපි ඒක වගා කරනවා. ඒ නිසා පිට රටින් ගෙනාපු අපේ රටේ වැවෙන කිසිම දෙයක් අපි ගේන්න කටයුතු කරන්නේ අපේ ප්‍රතිපත්තිය වෙනත් රටකින් ගේන්න මේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේ අපේ රටේ නිෂ්පාදනය කරන්න. ඒක නිසා සරුන් ගෝලෙත් ගේනවා රටින් එහෙම නැත්නම් ඉදලත් ගේනවා රටින් කොස්සත් රටින් ගේනවා. මේ පහුගිය කාලේ කරේ පිට රට දිහා බලාගෙන අර නැවක් වෙනකම් බලාගෙන හිටියා. ඒ යුගය අවසන් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් මේ රටේ මිනිස්සුන්ට අතහිත දීලා කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විවසාක රාශියක් ඇති කරන්න. පැංගිරි ගොයියෝ පහුගිය කාලේ තමන්ගේ පැංගිරි වගාව කරන්න නැතුව නිකා හිටියා. අපි ඒ පැංගිරි ගොවියන්ගේ බොයිලර් හදා ගන්න බැරුව තිබුණා. ආණ්ඩුවෙන් grant එකක් කැටියට දෙකෙන් පංගුවක් නිකන් දුන්නා. ඒ නිෂ්පාදනයේ නැවතොරක් ඇති කරන්න. එසා අපිට යම් යම් වැඩ කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා කළ තිබුණේ එක කම්පැනි එකට ලක්ෂ 1000යි 2000යි දීලා තියෙන්නේ. අපි ඒ ලක්ෂ 1000 2000 දෙනවා වෙනකොට අර අයින්සක ගමේ මිනිහට ලක්ෂ 1000ක් දීලා තමන්ගේ කර්මාන්ත
දරු ඇමතුමා කාලේ අවසානයි
අවස්ථාව උදා කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි අය විපක්ෂයට කියනවා මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක්. ඒ නිසා ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් කියමින් පරිණ ස්තුතියි.
ස්තුතියි ගරු ජානක වක්කුඹර රාජ ඇමතුමාට. මේ අවස්ථාවේදී අපි කතාවට ආරාධනය කරන්නේ ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාට. ඔබතුමාටත් විනාඩි 7ක පමණ කාලයක් තිබෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. මේ අපේ දිස්ත්‍රික්කයේ මේ බදු පනත සම්බන්ධයෙන් මේ යෝජනා ගේන වෙලාවේ, සංශෝධන ගේන වෙලාවේ, මං හිතන්නේ බදු සහන සම්බන්ධයෙන් කතා කරන වෙලාවේ පහුගිය ආණ්ඩුවේ කෙරුවාව ගැන මං හිතන්නේ අපේ ගරු ඇමතිතුමා අපේ විජේමුනි සොයිස ඇමතිතුමා ප්‍රකාශ කළා. මං එතුමාට කියනවා මේ ඔය බිබිලට මොනරාගලට කියපු දේවල් ගම්පහට ගැලපෙන්නේ නැහැ. ඒ බිබිලි මොනරාගල ඉන්න අයට ඕන තරම් ඕන දේවල් කිව්වේ හැකි. හැබැයි ගම්පහ ඉන්න අයට ඕවා කියලා මෝඩ කරන්න මේ මේ ඕවා කියලා මේ ෂේප් වෙන්න බෑ. ඒ නිසා මේ ඒ නිසා මේ මං හිතන්නේ ඇත්තටම අපි වැඩ කරන රජයා ගරු ඇමතිතුමනි, අපි පැහැදිලිවම මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි ජනතාව කෙරෙහි හිතලා, ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන හිතලා, රටේ දියුණුව ගැන හිතලා තමයි මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙන්නේ. මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළ අපිට මේ වෙද්දි අපි අපේ ආයෝජකයින්, එහෙම නැත්නම් විදේශීය ආයෝජකයින් මේ සියලු දෙනා අද රට ගැන යම්කිසි මතයක් හදාගෙන තියෙනවා. අද මේ රටට ආයෝජනය කරන්න මේ රටේ කර්මාන්ත, ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රය, ඒ වගේම සෑම කටයුත්තකම ආයෝජනය කිරීම සඳහා යම්කිසි දිරිගැන්වීමක් ලැබිලා තියෙනවා. එදා මොකද කළේ? එදා කළේ මේ පාර්ලිමේන්තුවේ එදා හිටපු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ගජමිතුරන්ට තම තමුන්ගේ උවමනාවන් එපාකම් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අවස්ථාව දුන්නා. වෙන දෙයක් කළේ නැහැ. මේකේ මේ ඉදිරිපෙළේ වාඩි වෙලා හිටපු ප්‍රධාන පෙළේ ඇමතිවරු විශාල ගණනාවක් රටේ ප්‍රධාන ආයතන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෝ, එක්කෝ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යාපාර, නැත්නම් ආනයන අපනයන ව්‍යාපාර, එමත් නැත්නම් මේ කුමන හෝ ව්‍යාපාරවල යෙදিলা සම්බන්ධ වෙලා හිටපු උදවිය තමයි මේක පාලනය කරේ. ඒ නිසා රාජ්‍ය ආදායමට දෙයක් ලැබුණේ නැහැ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒගොල්ලන්ගේ ආදායම නම් වැඩි වුණා. ඒගොල්ලන්ගේ ආදායම වැඩි වීම තුළ රටේ සංචාරක කර්මාන්තේ බලාගෙන ඉදි කඩාගෙන වැටුණා. රටේ ආනයන අපනයන වෙළඳාම බලාගෙන ඉදි කඩාගෙන වැටුණා. ඒ වගේම රටේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ, කර්මාන්ත ශේෂ්ත්‍රයේ, ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ බලාගෙන ඉදි කඩාගෙන වැටුණා. මේවට එදා මේගොල්ලෝ මෙහෙම කතා කරේ නැහැ. අපිට තියෙන පුදුමේ, අපිට තියෙන මේ මේ කණගාටුව ඒකයි. අද රටේ මේ 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 15%ක් තිබිච්ච වැට් එක 8%කින් අඩු කරපුවාම අද ඒ පහසුකම ජනතාව ලබනවා. අද ගොවියා යම්කිසි ඒ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී, එහෙම නැත්නම් ඒවට අවශ්‍ය කරන පහසුකම් සපයා ගැනීමේදී යම්කිසි ලාභයක් ඒ අමුද්‍රව්‍ය වලට ලබනවා. ඉතින් අද කෑ ගහනවා පෝර දීලා නැහැ, තාම පෝර එන්නේ නැහැ. පෝර දැන් ගොයන් කැපෙන කාලේ, දැන් මේ ගොයන් කැපෙන කාලේ අපි පෝර ප්‍රමිතියකින් යුතුව කෘෂිකර්ම අමාත්‍යාංශයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් මේ සියලු දෙනා ඒකාබද්ධ වෙලා මේවට මෙහෙයුම් හදනවා. එදා පෝර මාෆියාවක් තිබුණේ. තම තමුන් අවශ්‍ය විදියට ඒ තම තමුන්ගේ හිතමිත්‍රයින්ට මේවල ඇනවුම් බාර දීලා කටයුතු කළේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, අපි කියනවා අපි මේ බදු අඩු කිරීම, දැන් එදා ට්‍රිලියනයක් එකතු කරපු, බිලියන 1000ක් එකතු කරපු බද්ද අද බිලියන 2000 කරා බලාගෙන ඉද්දි ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ එදා 2015 එකතු කරපු බද්ද වගේ දෙගුණයක් ජනතාවගෙන් ඇහුවේ නැහැ. ජනතාවට ඒ තුලින් සේවයක් උනේ නැහැ, සෙතක් උනේ නැහැ. ජනතාව දවසින් දවස, එදා ණයකාරය වෙච්ච ජනතාව තමයි අද ණයගුලෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. අද ණය උගුලෙන් ගලව ගන්න තමයි මේ බදු ක්‍රම වෙනස් කරලා සහනදායි ණය ක්‍රම හඳුන්වලා දීලා මේ සහනදායි ව්‍යාපාරිකයන්ට සහනදායි ණය ක්‍රම තුලින් යම්කිසි ඉදිරි අනාගතයේ තමුන්ගේ ව්‍යාපාර ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 100% කඩාගෙන වැටුණා. හැබැයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගේ ඊයේ දවසේ අපි දැක්කා තමුන්ගේ ඉදිකිරීම් සමාගම් පවත්වාගෙන ගියා. තමුන්ගේ ඉදිකිරීම් සමාගම් වලට අවශ්‍ය කරන පහසුකම් ගත්තා. ආණ්ඩුවේ නෙමේ බැංකුවල රාජ්‍ය බැංකුවල ණය කපා හැරගත්තා. ඒ වගේම ණය පුළුවන් තරම් අරගත්තා. මේවා තමයි කළේ.
ගරු ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා
කොමුර කැපෙනට සහ තමුන්නාද කියන අය දැන් මේ ජානක වක්කුමුර මහත්තයා මේ යෙපෙනද රූපాయని නාලිකාවක දැන් පොහොර ගණන්ලා තියෙන්නේ ඒවා දැන් පරීක්ෂාගාරවල පරීක්ෂණය කරනවලු පොහොර දෙන්න ගාලේ මේ කතා දෙකක් මේ
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා මේ ගරු
කරනවලු පරීක්ෂණාගාර
මූලාසනේ මන්ත්‍රීතුමනි
ගරු ඉන්දික අනුරුද්ධමැතිතුමා
මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ අයව මේකට ගෙනත් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. හරිද? ඒ නිසා මේගොල්ලෝ මේ පොර ගෙනල්ලා පරීක්ෂණ කටයුතු වලට දාලා පොර ලබා දෙන්න සියල්ල සූදානම් කරනවා. අපි කිව්වේ ඉදිරි අනාගතයේදී තමයි පොර අපිට තව මාසෙන් හමාරෙන් ඕන වෙන්නේ. වපුරන කාලෙට. දැන් මේ ගොයන් කැපෙන කාලේ කුලි ඔයාලගේ පැත්තේ වපුරනවා නම් ඔයගොල්ලෝ එහෙනම් ඊරය නගින්නෙත් බස් නහිරෙන් වෙන්නේ නැති. එහෙම ක්‍රමයකට වෙන්නේ නැති. ඔයගොල්ලෝ කටයුතු කරන්නේ. ඒක ඔබ තමුන්නා අපි කුලියා පිටිය හොඳට අඳුරනවා. අපි කුරුණෑගල හොඳට අඳුරනවා. ඒවල ගොයන් කැපෙනවද වපුරනවද කියලා අපි හොඳට දන්නවා. ඒ නිසා මේ අපි මේ හැම කටයුත්තක්ම කරලා තියෙන්නේ මූලාසනේ මන්ත්‍රීතුමනි ජනතාව වැටිච්ච තනින් ගොඩට ගන්න. ඒක නිසා තමයි රටේ ආර්ථික තත්ත්වයේ ඊ අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරලා කිව්වේ. ඔබ තමුන්නාන්සලා අපිට පාර්ලිමේන්තුවෙන් 3-2 හදලා දුන්නා නම් අපි හෙට ඡන්දෙකට ගිහිල්ලා අනිත් අයවැය සම්මත කරගෙන අපි මේ වැඩපිළිවෙල ලස්සනට ගෙනියනවා. නමුත් ඕගොල්ලෝ හිතන් ඉන්නවා මේ ආණ්ඩුව දැන් වැටේ හෙට වැටේ කරගන්න බැරුවයි අඬයි දොඩයි මේ විලාප දෙයි කියලා. අපිට එහෙම උවමනාවක් නැහැ. අපි මේ ආණ්ඩුව නියමයට කළමනාකරණය කරනවා. මේගොල්ලන්ට බලාගෙන ඉන්න බැරිකම තියෙන්නේ. ඔයගොල්ලෝ එදා මේ කියපු ඇමතිවරු වැඩි හරියක් මොකද කරේ? බෙන්ස් BMW ප්‍රාඩෝ මේ ගෙනල්ලා ගොඩ ගහගත්ත තමුන්ගේ අමාත්‍යංශවල තමුන්ගේ කාර්යාල නවීකරණය කරගත්තා. ජනතාවගේ ගෙයක් දොරක් හදාගන්න මුදලක් දුන්නේ නැහැ. රටේ ඉන්න ජනතාව භාගයට භාගයක් ණයකාරය කෙරුවා. සම්පූර්ණයෙන්ම න්‍යාස ව්‍යාපෘතිය තුල රටේ අතිමහත් පිරිසක් ණයකාරය කරලා තියෙනවා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යංශය තුල ඒ තියෙන මුදල් සියල්ල මංකොල්ල කාලා තියෙනවා. රටේ රාජ්‍ය දේපළ ඉවර කරලා තියෙනවා.
ගරු ඇමතිතුමා තව විනාඩි 2යි ඔබතුමාට කාලය.
පැන්න ගොන්නු වගේ මුළු රටේ ආර්ථිකයම විනාශ කෙරුවා මිසක් රට දෙදයක් කරේ නෑ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා දැන් අපේ රටේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙල තුර මේ බදු අඩු කිරීම තුල හෙට අනිද්දා වෙද්දි දැන් තාම මේවල කටයුතු කරන්නේ අපි දන්නවනේ මේ ආණ්ඩුවට ඔක්සිජන් දුන්න තිබිච්ච ආණ්ඩුවට ඔක්සිජන් දුන්න ඇතැම් ව්‍යාපාරික මාෆියාව පවත්වාගෙන යන්නේ තමයි තාම මේවල ඉන්නේ. ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ හිතනවා අප්‍රේල් මැයි වෙද්දි අලුත් ආණ්ඩුවක් එයි කියලා. දැන් ওই මූලාසනේ ඉන්න ඔබතුමා උනත් නිකන් උනත් කතා කරන්න කොහොමද? අපිට ගෝඨාභය මහත්තය එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. සජිත් මහත්තයට අගමැතිකම් කරන්න පුළුවන් කියලා. ලැජ්ජයිනේ අප්පා. මේවා මහ ලැජ්ජා කතානේ. දැන් එදාම කිව්වා හවුල් ආණ්ඩුව තුල අපිට ආයේ කටයුත්තක් නෑ. අපි නියම ආණ්ඩුවක් හදන්නයි එළියට බැස්සේ කියලා. දැන් ගෙනල්ලා හදන්න හදනවා සජිත් ප්‍රේම්. අයියෝ විපක්ෂ නායකතුමාට විපක්ෂ නායක කාර්යභාරය ඊයේ කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන එක අපි පාර්ලිමේන්තුවේ යසාගේට දැක්කා. ඒකට පන්තියක් තියන්න ඕන කෙනා කොහොමද ආණ්ඩුවේ අගමැතිකමක් කරන්නේ? ඒ නිසා මේ රට ආපස්සට ගෙනියන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා අපිට පැවරිලා තියෙන වගකීම් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු එකතු වෙලා වියදම් අවම කරලා මේ බදු මේ අසීමිත පණවා තියෙන බදු අඩු කරලා කර්මාන්ත කරුවන්ට ව්‍යවසායකෙන් ඉඩ හදලා අපි නියම ගමන්
මාලේ අවසානයි ගරු අමාත්‍යතුමා.
මේගොල්ලෝ හිතන් ඉන්නවා නම් අප්‍රියල් වල අපි හාල් කණ්ඩ දෙන්නේ නැහැ කියලා. මේ අපරාධ කරපු ඔයගොල්ලන්ට දෙයියන්ගේ හාල් කැවෙයි. හැබැයි අපි ජනතාවට හරි බත්පත හොයාගන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන්න, හරි වේල හොයාගන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන්න මේ වෙද්දි වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ තුල ජනතාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්, සෞභාග්‍යමත් රටක් අපි නිර්මාණය කරනවා කියලා බොහොමත්ම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි.
ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමාට. න්‍යායපත්‍රානුකූලව න්‍යාය පත්‍රයට අනුව යෝජනා අංක 1 සභාව එකඟද? යෝජනා අංක 2 සභාව එකඟද? යෝජනා අංක 3 සභාව එකඟද? යෝජනා අංක 4 සභාව එකඟද? යෝජනා අංක 5 සභාව එකඟද? යෝජනා අංක 6 සභාව එකඟද? යෝජනා අංක 7 සභාව එකඟද? යෝජනා අංක 8 සභාව එකඟද? යෝජනා අංක 9 සභාව එකඟද? යෝජනා අංක 10 සභාව එකඟද? යෝජනා අංක 11 සභාව එකඟද? යෝජනා අංක 12 සභාව එකඟද? යෝජනා අංක 13 සභාව එකඟද? යෝජනා අංක 14 සභාව එකඟද?
අභාව හිත එට පෙරවරු 10 30 දක්වා කල් තිබිය යුතුයි උත්තර කළා.
කල්තැබීමේ යෝජනාව ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු සභාපතිතුමනි, ඔබ ඔබට ස්තුතිවන්ත වෙනවා කල්තබන යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. මා යෝජනාව ඉදිරිපත් කරන්නම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය සඳහා පසුගිය ආණ්ඩුව මගින් බඳවාගත් සේවකීන් නීතිගානුකූලව නිසිල ක්‍රමවේදයට බඳවාගෙන තිබේද යන්න මෙම ගරු සභාවට කරුණු පැහැදිලි කරන ලෙසට මෙම යෝජනාව මගින් ඉල්ලා සිටිමි. මෙම සේවකීන් බඳවාගෙන ඇත්තේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද රැකියා අවස්ථා සඳහාද, එසේනම් ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් නිසි පරිදි මුදල් වෙන් කිරීමට කටයුතු ආණ්ඩුව කටයුතු කර තිබේද යන්න මේ ගරු සභාවට පැහැදිලි කරන ලෙසට ඉල්ලා සිටිමි. මෙම රැකියා අවස්ථා සඳහා සේවකීන් බඳවා ගැනීමට පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියා කර තිබෙන්නේ කුමන ආකාරයේ බලපෑමක් මතද යන්න මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙසද මෙම සභාවට කල්තැබීමේ යෝජනාව මගින් ඉල්ලා සිටිමි. ගරු සභාපතිතුමනි, මයිතා කෙටියෙන් කාලෝචිතව අදහස් කීපයක් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන සිල්ලා සිටිනවා. මං හිතන්නේ පහුගිය රජයේ කාලේ විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික අරමුදල යටතේ වීදම් කරන ලද මුදල් හා සැසඳීමේදී උදාහරණයක් හැටියට අද අගමැතිතුමා හම්බෙන්ට ගම්පොළ පුරාණ විහාරයේ සාලියාල අපේ නායක හාමුදුරන් වහන්සේ ඇවිල්ලා කිව්වා උන්වහන්සේට මුදලක් වෙන් කරලා ප්‍රාදේශීය ලේකම්තුමා මගින් නිසි පරිදි කොන්ත්‍රාත්කරුවන් සඳහා කොන්ත්‍රාත් එක බාර දීලා අන්තිමේට කොන්ත්‍රාත්කරුවට සහ ඒ කොන්ත්‍රාත් කරන ලද ඒ පිළිවෙලට මුදල් ලබා දීමේදී ඒ මුදල් වෙන් කර නොමැති බව. එනිසා සංස්කෘතික අරමුදලේ මුදල් අයිතු ලෙස පරිහරණය කරමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා පහුගිය ජනාධිපති මැතිවරණයේදී ඉදිරිපත් වුණු සජිත් ප්‍රේමදාස මැතිතුමා කටයුතු කර ඇති බව මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා. ඒ වගේම මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේදී විවිධ අවස්ථාවලදී එතුමා රැකියා ලබා දුන්න ආකාරය ගැන විවිධ කතාබහට ලක් වුණා. මං හිතන්නේ එතුමම කිව්වා 4500කට අධික රැකියා ලාභීන්ට අද රැකියා නැති වෙලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ලබලා දීපු රැකියා ලාභීන් දන්නේ නැහැ තුමන්ලට කොහොමද මේවා දීලා තියෙන්නේ කියලා. මේ රැකියා දීලා තියෙන්නේ අල්ලස් වශයෙන්, කිසිම නීතියානුකූල තත්වයක් ඇතිව නෙවෙයි රැකියා ලබලා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම පත්වීම් ගැන දන්නේ නැහැ, කොහොමද දුන්නේ කියලා දන්නේ නැහැ. එතකොට නීතියානුකූල භාවයක් මේ පත්වීම් වල ඇත්තේ නැහැ. ඒක නිසා අද එතුමා යනවා මැතිවරණයෙන් පස්සේ සෑම ආසනයකම ස්තුති පුද කිරීම සඳහා. එතුමා තිස්සභාරාමේ ආසනේ සංවිධායකවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා. එතුමගේ ඡන්දය තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමා ඉල්ලන්නේ තිස්සභාරාම ආසනෙන්. මම හිතන්නේ එතුමා
ජනාධිපතිවරයා මැතිවරණ ඉදිරිපත් වෙලා ජනාධිපතිවරයෙක් මේ ඉතිහාසයේ වැඩිම ගාණකින් පරාද වෙච්ච ජනාධිපති අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. පොඩි ගාණකින් නෙවෙයි ලක්ෂ භාගයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් 30 මහා රාම ආසනේ තුමා පෙරදිලා. ඒ ආසනේ ඡන්ද දායකින්ගෙන් තෝරාගත්ත රැකියාලාභීන් ඉන්න 2300කට ආසන්න සංඛ්‍යාවක්. එක ආසනයකින් 2300ක් තිස්සමහරාමේ ආසනේ ප්‍රදාන කොටගත් හම්බන්තොට දිස්ත්‍රික්කයට රැකියා 4500ක්. අපිත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු මහනුවර කිසි කෙනෙකුට රැකියා නැ තිස්සමහර රාමේ ආසනෙට පමණක් 2300කට ආසන්න රැකියා ප්‍රමාණයක් දෙන්න පුළුවන් නම් අපිට අඩු ගන්න 1-2 හරි බෙදලා දෙන්න තිබ්බා. එතුමා මම හිතන්නේ මේ රටේ ජනාධිපතිතුමා නම් කොහොම තියෙද දන්නේ නැහැ. මේක තමයි ඇත්ත. අපිට අපි ආසන සංවිධායකවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි දැනගෙන හිටියා එතුමාට කිසි දවසක මේ රටේ ජනාධිපතිවරයා වෙන්නවත් මේ කටයුතු සිදු කරන්න හම්බෙන්නේ නැහැ කියලා. මම දැකපු කාරණයක් මේ රටේ මිනිස්සු දන්න කාරණයක් එතුමා ගෙදරට ගිහිල්ලා කවදාවත් වතුර එකක් බොන්නේ නැහැ. තේ එකක් කිසි දවසක බොන්නේ නැහැ. තේ එකක් දුන්නොත් ආපහු රිටර්න් කරන තේ එක දීපු කෙනාට. එතුමාගේ පියා කුස්සියේ ගිහිල්ලා තේ බීලා බත් කාලා තමයි රටේ ජනාධිපතිවරයා වුණේ. හැබැයි මෙතුමට ඒ සංස්කෘතියක් තියෙන්නේ නැහැ. අපි බෞද්ධ සංස්කෘතියේ පළවෙනි ආරම්භය තමයි ගෙදරට ගියාම තේ එකක් දෙන එක වතුර එකක් දෙන එක. මෙතුමට දුන්නොත් එතුමා ඒක ආපහු දෙනවා. අපේ නායකයන් එහෙම නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට මිනිස්සුන්ට විතරක් නෙවෙයි මැදබුලන ආශ්‍රිත වෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේ රටේ සෑම ජනතාවක් එක්කම තේ එකක් බීලා මහ ජනතාවත් හිටපු කෙනෙක් මහපාරේ ඉඳගෙන දේශපාලනය කරේ පොළවේ අඩිය ගහගෙන ඉඳගෙන දේශපාලනය කරන කෙනෙක්. ඒ නිසා සජිත් තෝරගන්නවද මහින්ද මහත්තයා තෝරගන්නවද ගෝඨාභය මැතිතුමා තෝරගන්නවද කියන එක අපිට පහුගිය මැතිවරණදී ඒ කාර්යයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි මේ අද්දකීම් තුල දැක්කා සිංහල සංස්කෘතියේ බෞද්ධ සංස්කෘතියේ පළවෙනි ආරම්භය තියෙන්නේ ගෙදරට ගිහිල්ලා වාඩි විජේපාල මැතිතුමා ඔබතුමා මූලාසනේ ඉන්න ඔබතුමත් එහෙමයි. ඔබතුමා සිංහල බෞද්ධයෙක් හැටියට ඔබතුමා ගෙදෙට්ට ගියාම කවදාවත් නිකයි යවන්නේ නැහැ තේ කහට එකක් දීලා තමයි යවන්නේ. නැත්නම් වතුර එකක් බොමු කියලා වාඩි වෙච්චම තමුන්නාන්සලගේ මේ නායකයට ඒක ඒ සිරිතන ඒ සිංහල සිරිතන ඒ බෞද්ධ සිරිතන ඒ නිසා තමයි බෞද්ධ පරිසරෙම එතුමට එරෙහි වැඩ කරන්න සිද්ධ වුණේ. වෙන කාරණයක් නෙවෙයි. එතුමා වෙනත් කොහෙද දෙයක් බලාගෙන නොපෙනෙන දෙයක් බලාගෙන එතුමා වැඩ කටයුතු කරා මිසක්කා මේ රටේ ප්‍රධාන පුරවැසියන් සිංහල බෞද්ධ සමාජය එතුමා තරහ කරගෙන තමයි එතුමා වෙන් කරගෙන තමයි එතුමා දේශපාලන කටයුතු වලට ගියේ. මට මම දැක්කා යටිනෝ රාසනේ කිරිමැටිය ගෙවල් 14ක් හදලා ඒ ගෙවල් 14 හැදුවේ මිනිස්සු ණය කරලා තවත් ඒ අහිංසක මිනිස්සු ණයක වෙනවා මේ එතුමා හදලා දීපු ගෙවල් 14 තුල. ඒ ගෙදරට ගිය අවස්ථාවේදී තේ එකක් ගොන්න ලෑස්ති කරලා තිබ්බ එතුමා ඒ තේ එක ප්‍රතික්ෂේප කරලා ආවා. ඒ ආච්චිට කඳුළු වැටුණා. මෙතුමා තමයි රටේ ජනාධිපති හැරෙට ඡන්දේ ඉල්ලුවේ මේ සංස්කෘතියෙන් වෙනස් කෙනෙකුට මේ රටේ කිසි දවසක මේ රටේ ජනාධිපති වෙන්නවත් රටේ පාලකයා වෙන්නත් බෑ. එතුමා ගිහිල්ලා තින සුදුසුම උපරිම තැන තමයි අද ගිහිල්ලා තින විපක්ෂ නායකවරයා හැටියට. මෙතනින් එහාට එතුමට මං හිතන්නේ යන්න ස්ථානයක් ඇත්තේ නැහැ. ඒ වගේම මං දැක්කා මාධ්‍ය තුලින් මෙතුමා ගිහිල්ලා වම්බටුවල මිල කියනවා පරිප්පු වල මිල කියනවා විවිධ එළවලු වල මෙන කියනවා. මේ කොයි රජයේ තිබ්බත් එළවලු වල මිල යම් කාලයකට ඉහළ යනවා යම් කාලයකට පහළට වැටෙනවා. පහළ වැටිච්චාම සජිත් තමත්තමට උණගෙන ඔය ලයිස්තු කියවනකොට තව දැන් එළවලු වවන්ට පටන් ගන්න තියෙනවා. තව මාස 3ක් 4ක් යනකොට යාපනයේ රතුළුණ්ඩික හදනවා. වේලිච්ච මිරිස්තික යාපනයෙන් අපිට එනවා මිරිස්තික වවනවා. ඒ වගේම අද ගොවිතැන් පොළවල් ආරම්භ කරනවා. අද කුඹුරු ටික අස්සද්දනවා. හාල් මිල පහත වැටෙනවා. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන මිනිස්සු පෙළමිලා තියෙනවා. අද ගම් මට්ටමින් ඒ ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම අද තරුණ පිරිස් මේ සඳහා අවධානය යොමු කරලා තරුණ පිරිස් කුඹුරට බැහැලා තියෙනවා. ඒක නිසා කුඹුරු ටික අස්සද්දෙනවා. ගොඩ ඉඩම් ටික සරු වෙනවා. මේකයි කලෙ උත්තේ පහුගිය කාල පරිච්ඡේදේ පුරා මේ අවුරුදු 4 හැමාරතු පුරා එක්සත් ජාතික පක්ෂය කරේ තමන්ගේ බඩගෝස්තරය පුරවා ගැනීම සඳහා පිටින් කටායගෙන පිටරට දේවල් එනකල් කටායගෙන හිටියා මිසක්කා ඒ මේ රටේ සංවර්ධනයක් ගැන හිතුවේ නැ කිසි කර්මාන්තයක් ආරම්භ කරේ නැ එහෙම සිහිනයක්වත් එක්සත් ජාතික පක්ෂයට ඇත්තෙත් නැ ඒ නිසා අද විවිධ ගණන්ගේ බඩු ගණන කියන ගණන් අද පොලිටික ගණන් යනකොට අපි ගොවීන් හැටියට අපි සතුටු වෙනවා බටු ටික ගණන් යනකොට අපි සතුටු වෙනවා ගොවීන් හැටියට අද පිටරටින් ගෙනාපු නෙවෙයි මේ ගණන් යන්නේ අපේ රටේ නිෂ්පාදනයන් මේ ගණන් ගිහලා තේනේ එතුමා කතා කරන්නේ නැ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි ඔබතුමාට තිබෙන කාලය
එතුමා ගණන් හදන්නේ නැ කරාම්පු ටික අද වැඩි වෙලා තියෙනවා අද පිටරටින් ගම්මිරිස් ගන්න නැ ගම්මිරිස් මිල වැඩි වෙලා තියෙනවා මේ රටේ නිෂ්පාදනයන් සඳහා කරුණකා පුවක් රටින් ගේන්න පටන් ගත්තා අද තේ මිලට සාධාරණ මිලක් ඇති වෙලා තියෙනවා ඒ නිසා මම සතුටු වෙනවා මේ රජය මගින් අද ගොවීන් සඳහා ඒ කටයුතු සිද්ධ කිරීම පිළිබඳව ඒකන සජිත් තමතුම මම දැක්කන දෙහි ගැන කතා කරනවා රුපියල් 800ට දෙහි තිබ්බනම් මෙතුමා පළවෙනි ටිකයි රුපියල් 800යි දෙහි කියලා අද දෙහි ටික විකුණා ගන්න බෑ දෙහි අස්වැන්න අද රුපියල් 40ට 50කට දෙහි ගොවියන්ට දී ගන්න බෑ මේකයි මේ රටේ ඇත්ත තත්ත්වේ අද නිෂ්පාදනයන් වෙනද පොල්ට එනකොට දැන් සිංගල අවුරුදු කාලේ එනකොට මේ සම්පූර්ණයෙන් එළවලු සහ මේ පළතුරු වල මිල පහළ වැටෙනවා මොකද නිෂ්පාදනයන් වැඩි වෙනවා ගොවීන් උනන්දුවෙන් ඒ කටයුතු සිද්ධ කරනවා ඒක නිසා ගරු සභාපතිතුමනි මේ යෝජනාව ගෙනෙවීමින් අපි මේ රටට පැහැදිලි කරන්න යන්නේ මේ දීපු රස්සා සම්පූර්ණ නීති විරෝධී රැකියා අවස්ථාවල් මොකද එක දිස්ත්‍රික්කයක මේ රට පුරා බෙදෙන්න ඕන රක්ෂාවල් එක අමාත්‍යාංශක මුදල් යොදාගෙන ඒව අයිතු ලෙස යොදාගෙන ඒක නීතියානුකූලව දීලත් නැ මිනිස්සුන්ගේ ඡන්දෙ ගන්නට මිනිස්සු රවටලා අහිංසක දරුවෝ රවටලා මේ රැකියා ටික ලබලා දීලා තියෙන්නේ එනිසා ඒ රැකියා ලබා දීමේ පිළිවෙල වැරදි එනිසා අද හම්බන්තොට දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි මේ රට පුරා කවුරු හරි ඒ රැකියාවක් ගත්තනම් නීති විරෝධීව තමයි ඒ රැකියා ලබලා දීලා තියෙන්නේ ඒකයි කාරණේ ඒ වගේම යම් කිසි කාල රාමුවකට තමයි ඒ රැකියා දීලා තියෙන්නේ කාල ඉක්ම යනකොට ඒ රැකියාවෙන් දොට ඉබේට යවෙනවා ඒ රැකියා ලාභියා ඒක නිසා මේ රැකියා ලබා දීම සහ ඒ වගේම පන්සල් පල්ලි කෝවිල් සඳහා මුදල් ලබා දීම මේ ආදී සියලු කාරණයන් මං හිතන්නේ මිහිපිට අපරාධ හැටියට තමයි අපි දකින්නේ මෙතුමා තමයි ජනාධිපතිවරයා හැටියට ඡන්දෙ ඉල්ලගෙන මේ රටේ ජනාධිපති
වෙන්න දෙයියන්ගේ නාමෙන් කාලය අවසානයි
දෙයියන්ගේ නාමෙන් ජනතාව තීන්දුව කරා ලක්ෂ 69ක් ඡන්දෙ දීලා ගෝඨාභය මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්න ඒ වගේම මහින්ද මහත්මයාට තප්පරයක් දෙන්න මං අවසන් කරනවා මහින්ද මහත්මයා යුද්ධයේ අවුරුදු 30ක් තිබ්බේ යුද්ධය අවසන් කරලා තියෙනවා පාරවල් ටික හදලා තියෙනවා රටට මේ ආණ්ඩු දෙකම ණය වෙලා තියෙනවා හැබැයි ණය වෙලා හරි වැඩ කරපු ආණ්ඩුව තමයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ඒ නිසා ඒ විශ්වාසය තියලා තමයි ගෝඨාභය මැතිතුමා අද මේ රටේ ජනාධිපතිවරයාට පත් කළා මිනිස්සු දැඩි විශ්වාසයක් තියාගෙන ඉන්නවා ඒ නිසා තමුන්නාන්සට මේ වැඩටිය කරගන්න නම් තුනෙන් දෙකේ බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුව ගැනීමට පොදු පෙරමුණ ජයග්‍රහණය කරන ලෙස ඉල්ලා සිටින්න තමුන්නාන්සලා සීලු දරටම ජයපත වෙනවා ස්තුති
ස්තුති ගරු අලුත්ගමගේ මන්ත්‍රීතුමාට මිලඟට යෝජනාව ස්ථීර කිරීම ගරු ඩීවි චානක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා
ගරු සභාපතිතුමනි මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම ආනන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ගෙනාපු කල්තැබීමේ යෝජනාව මම පළමුවෙන් ස්ථීර කරනවා විශේෂයෙන් ගත්තම අද සංස්කෘතික අරමුදල ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ අවභාවිතා කිරීම පිළිබඳව තමයි අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂයෙන් ගත්තම අපි දැක්කේ විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ එතුමා කටයුතු කරේ ඒකාධිපතිවරයෙක් වශයෙන්. රටේ තියෙන කිසිම නීතියක් එතුමට බලපෑවේ නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අවසරයක් ගත්තේ නැහැ කිසිම අවස්ථාවක රැකියා දීම. ඒ වගේම කාඩර් කොමිෂන් සභාවෙන් රැකියා සඳහා ඉඩක් තියනවද මේ කිසිම දෙයක් බලන්නේ නැතුව තමයි අයථා විදියට පාවිච්චි කරේ. සංස්කෘතික අරමුදලේ මිලියන 3600ක් ලක්ෂ 3600ක් තිබුණා. වෙච්ච දෙයක් නැහැ. අතුරුදහ ගිහිපු තැනක් නැහැ. දීපු පන්සලක් නැහැ. දීපු ක්‍රමවේදයක් නැහැ. අද ඔබතුමාලා මේක පන්සලකට හරි පල්ලියකට හරි ආගමික සිද්ධාස්ථානයකට මෙතුමා ලබා දීලා තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක දීපු දණක්වත් දීපු වෙදියක්වත් රජේ මොන විදියට කරාද කියලාවත් අද කිසිම විදියක් නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි මෙතුමා මේ ආයතනයේ වැඩ කරන ළමයි ටික අහිංසක ළමයි පාවිච්චි කරේ දේශපාලන කටයුතු කරා. කාඩර් එකේ ඉඩ නැතුව
ළමයිව අරගෙන මෙතුමල්ල කරලා තියෙනවා එකම කණ්ඩායම తాවකාලිකව බඳවා ගැනීම කරලා මාස 6 ගානේ හතර බාරක් අලුත් කරලා තියෙනවා. තමන්ගේ ඡන්දේනක අඩුම ගානේ තුමල්ලව ස්ථිර කරන්න තිබුණා. හැබැයි එහෙම ස්ථිර කරේවත් නැහැ. හතර පාරක් අලුත් කරලා දැන් විපක්ෂයට ගියාම ගිහිල්ලා කතා කරනවා. ඇයි ඔබතුමනි මේගොල්ලෝ ස්ථිර කරන්නේ නැති කියලා අපි ප්‍රශ්න කරනවා. හැබැයි හතර වතාවක් අවුරුදු 4ක් තිස්සේ මෙතුමා මේ අහිංසක ළමයි වර වැට්ටුවා. හැමදාම කියන ප්‍රාදේශීය සභාව මැතිවරණේ කැන්වසින් ඇව්වා. ඊට පස්සේ ජනාධිපතිවරණේ කැන්වසින් ඇව්වා. ගිහිල්ලා තමන්ගේ පෝස්ටරේ ගෙදර ගහලා තියෙනවද බලන්න තමයි මේ ඇමතිවරු පාවිච්චි කරේ. ඒ වගේ බොරුකාරයෙක් තමයි මෙතුමා. ඒ වගේ මෙතුමගේ නිවාස අමාත්‍යංශය හරහා රටට පෙන්නුව ලක්ෂ 5ක් නිවාස හදනවා කියලා. ලක්ෂ 5ක් නිවාස හදනවා කියලා පෙන්නලා ඇත්තටම හදලා තියෙන ගෙවල් 9000. ගෙවල් වැඩි ඉවර කරලා තියෙන 9000. මේකෙනු 5000යි පදිංචි වෙලා ඉන්නේ. මේ 5000ෙනු හොඳ සල්ලිකාරයොන්ට. අද මම දන්නවා එක හම්බත්තොට 30 දීප එක ගියා. ඒ ගේ අයිතිකාරයන්ට තියෙන බැකෝ දෙහෙකු. එයා ඇවිල්ලා තමන්ගේම මැෂින් එකේ තමයි ගෙදර මිදුල හදාගන්නේ. මේ වගේ කෝටිපතින්ට තමයි මේගොල්ලෝ නිවාස හැදුවේ. කොහොමද මේ නිවාස හැදුවේ? හැබැයි කියන්නේ ණය ආධාර. මොකද්ද ණය ආධාරයක් වෙන්නේ කොහොමද? ණයනම් ණය, ආධාර නම් ආධාර. මෙතුම කියන්නේ ණය ආධාර කියලා. දුන්නේ ලක්ෂ 5 ගානේ ණය දුන්නේ. අන්තිමට කිව්වා ඉඩම අපි නොමිල දෙනවා කියලා. හැබැයි ළඟදී එන්න ඔය චක්‍රලේඛනේ ඇතුවිලා මේ ඉඩමේ වටිනාකමත් මේක ඇතුලේ ණයට ඇතුල් කළා. ලක්ෂ 5ක් ණය දෙනවා. තව ලක්ෂ 5ක් ඉඩමේ වටිනාකම අය කරනවා.
ඔබට දරු මන්ත්‍රීතුමා විනාඩි 2ක පමණ කාලයයි තිබෙන්නේ.
ඒ වගේම ඒ වගේම තක්සේරු කළා තියෙනවා මේවට කාණු කපන්න ගිහිපුවා. ඒ වගේම විදුලිය දෙන්න ගස් කපපුවා. මේ සියල්ලම අන්තිමට ජනතාවට ගෙවන්න වෙලා තියෙනවා. හැබැයි මෙතුමා පෙන්ව හරියට නොමිල ගෙවල් හදනවා වගේ. උදාගම්මා නිතාම පොඩි සංඛ්‍යාවක් හදලා ගෙවල් 5000ක් හදනකොට ලක්ෂ 10000ක පෝස්ටර් ගැහුවා. ලක්ෂ 10000ක පෝස්ටර් ගැහුවා. අර ටීවී වල ඇඩ් දැම්ම, පත්තර වල ඇඩ් දැම්ම, එක පළකයට ගියා ලක්ෂ 2000. ඒ උත්සවයට ගහන ටෙන්ට් එක විතර ලක්ෂ 12000. එක උත්සවයට ලක්ෂ 40 ගානේ වැය කරා. මෙහෙම ජනතාවගේ සල්ලි, බදු සල්ලි ලක්ෂ 10000ක් වැය කරා. එහෙම තමයි රටේ ජනතාවගේ සල්ලි විනාශ කරේ. හැබැයි අපිත් ගෙවල් හදලා දෙනවා. හැබැයි මේව ණය ආධාර නෙමෙයි, නියම ආධාර. මේවයි ගෙවල් 14,022ක් හදනවා මෙතුමා අවුරුදු 4 මාරේම හැදුවට වැඩිය. හැබැයි මේවා ප්‍රචාරණ කටයුතු නෑ. හම්බන්තොට දිස්ත්‍රික්ක අපි එක උත්සවයක් ගත්තේ නෑ. එක රුපියලක් වැය කරේ නෑ ජනතාවගේ බදුසල්. අපි ගියේ අහිංසකම ගෙවල්. අද මම පුළුවන් නම් අභියෝග කරන එක්සත් ජාතික පක්ෂයේ ඇමතුමාට, මන්ත්‍රීවරුන්ට ඕන කෙනෙකුට ගිහිල්ලා කියන්න අපි හදන එක ගයක් වැරදියි කියලා. අපි හොයාගත්තේ නියම පොල්ලතු ගෙවල්. අපි නියම මැටි ගෙවල් තමයි හොයාගෙන හදන්නේ. ඔබතුමල්ලා ඒ ගෙවල් හැදුවෙන තින්ද තමයි අද අපිට හදන්නේ. ඒ වගේ මේ බොරුවට අහිංසක ළමයි ටික රවට්ටලා 1400ක් හිටියා හම්බන්තොට විතර. මේ 1400 සල්ලි එකතු කරන්න පාවිච්චි කරනවා කියලා කිව්වේ මිලියන 320ක් එකතු කරන්න හැම මාසෙදම පඩි දී සිටියා මිලියන 640. දෙගුණයක් පඩි ගෙවනවා මිලියන 300ක් එක 320ක් එකතු කරන්න. ලක්ෂ 6000ක් අතුරුදහන් වීම. ලක්ෂ 6000ක් අතුරුදහන් වීම. ඒ වගේ මෙතුව ජනාධිපතිවරණයට මොනවද කිව්වේ? මම යන්නේ නැහැ කිව්වා, මන්දිර වලට යන්නේ නැහැ කිව්වා, මට වාහන එපා කිව්වා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද එතුමා ඉල්ලනවා, අගමැතිතුමාට කතා කරලා ඉල්ලනවා බයික් 3ක්. එයාගේ පිටිපස්සෙන් යන පොලිස් බයික් 3ක් ඉල්ලනවා. ආරක්ෂාවට 200ක් ඉල්ලනවා. හැබැයි දැන් කලින් කිව්වේ අපිට මන්දිර එපා. හැබැයි වාහන ටික ලස්සන්ට ගත්තා. ඒ වගේම දැන් බයික් ඕන වෙලා, දැන් ආරක්ෂාව ඕන වෙලා. වෙනද කිව්වේ ගමට එනවා කියලා. රැට ගිහිල්ලා ජනේලෙන් බලනවා කිව්වා. හැබැයි විපක්ෂ නායක වශයෙන් එතුමට 200ක් ඕන නම් ජනාධිපති වුණා නම් මොකද වෙන්නේ? ජනාධිපති වුණා නම් මෙතුමට 2000නේ 5000ක් අරගන්න. විපක්ෂ නායක වශයෙන් දැන් මෙහෙම වාහන ගන්නව නම් ජනාධිපති වුණා නම් එතුම කොහොම වාහන ගනි? විතරයි.
දරුව
විතරයි. ඒ නිසා තමයි
කාලේ අවසානයි.
ඒ ප්‍රතිබලය අද ලත් වෙන්න උනේ. එතුම තමයි ලංකා ඉතිහාසයේ එකම ජනාධිපති අපේක්ෂකයා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වෙලා තමන්ගේ ආසනේ පරාද වෙච්ච. තමන්ගේ ප්‍රාදේශීය සභාව පරාද වෙච්ච. තමන්ගේ කොට්ටාෂ පරාද වෙලා අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ ලැජ්ජ නැතුව හම්බන්තොට දාලා කොළඹට යනව දැන්. එතකොට අපි අභියෝග කරලා පුළුවන් නම් හම්බන්තොට ඉන්න කියලා. ඒ වගේ කිසිම නැති නායකයෙක් තමයි ඒ වගේ කරපු හොරකම් පිළිබඳව තමයි අද අපි මේ ප්‍රශ්න කරන්නේ.
අරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
අමාරුවේ දා පිළිබඳව තමයි මේ ප්‍රශ්න කරන්නේ. ස්තුතියි.
ස්තුතියි.